ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
ගෙවිලකයේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තතිවිති කතාබහ කරන්නයි අපි හැමනම් සුපුරුදු පරිදි මෙතෙන් සිට කාල වේලාව වෙන් කරගන්නේ. ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අදත් සුපුරුදු ලෙසින්ම සූදානමින්. ආයුබෝවන් සුබෝදාසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදාසනක් දිලෘක්ෂි.
අයවැය තුන්වනවර කියවීම පැවතුනා පසුගිය සතියේදී. ඒ සඳහා විවාදය පැවැත්වෙන අතර වාරයේදී සිදුවුණු සිදුවීම් දාම කිහිපයක් තියෙනවා. ඒ වගේම අයවැය තුන්වනවර කියවීමත් වැඩි ඡන්දයෙන් සම්මත වුණා. නමුත් කතාව තියෙන එතර නෙමෙයි, මේ විවාදය පැවැත්වෙන අතර වාරයේදී සිදුවුණු සිදුවීම් සහ පක්ෂ විපක්ෂව ඡන්දය ලබා දීම පිළිබඳව සාකච්ඡා කරද්දී කවුරු කවුරුද පක්ෂව ඡන්දයද ලබා දීලා තියෙන්නේ, මේ පක්ෂව සහ විපක්ෂව ඡන්දය ලබා දීම කියන කාරණාව ඇතුළාන්තයෙන් අපිට කියවා ගන්න වෙන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. එනිසා අපි එතනින් අද සාකච්ඡාව පටන් ගන්නමු මනෝජ්.
ඔදිලුක්ෂිය, අයවැය විසර්ජන පනත් කෙටුම් පත තුන්වනවර කියවීම බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පනතර පක්ෂව එමන් නැත්නම් අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණා. විරුද්ධව හම්බ වුණේ ඡන්ද 64ක් විතරයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයට වැඩි ඡන්ද 93ක් ලැබුණා. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එතකොට දෙමළ ජාතික සන්ධානයේ එක්සත් ජාතික පක්ෂය, මේ කියන පක්ෂවල මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධවයි ඡන්දය ප්‍රකාශ කරේ. විවාදයට අදාළ කාරණා සලකා බලනු මොහොතේ ඉඳලා අවසානයේ දක්වාම විවාදය පැවැත්විලා අවසාන මොහොතේ සමගි ජන බලවේගය නියෝජනය කරන, එහෙම නැත්නම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු කරන ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා ඡන්දයක් අවශ්‍ය බව සඳහන් කළා. ඒ අනුව ඡන්දේ ක්‍රියාත්මක වුණා. ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා, කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අන්තිම එම නැත්තම් තුන්වනවර ඡන්දේ පැවැත්වෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ඒත් එක්කම රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් කියන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. ඒත් ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා අපි දැක්කා. අපේ ජනබල පක්ෂයේ අතුරුලේ රතන හම්දුරුවොත් අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ. ඉතින් මේ අනුව තමයි වැඩි ඡන්ද 93කින් අයවැය සම්මත වුණේ. කොතරම් විරසකකම් තියෙන බව කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඒ අනුව 3-2 තුන්වනවර කියවීමේදීත් හදාගන්න පුළුවන්කම තිබුණා. අපි දැක්කා ඡන්ද විමසීම පැවැත්වුණායින් අනතුරුව සුපුරුදු කථානායකවරයාගේ තේපැන් සංග්‍රහය පැවැත්වෙනවා. අපි දැක්කා මේ සමගි ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කථානායකවරයාගේ තේපැන් සංග්‍රහයට සම්බන්ධ වුණේ නැහැ. ඔවුන් වෙනම තේපැන් සංග්‍රහයක් පැවැත්වුවා. කොහොම වුණත් 37 මන්ත්‍රීවරයා පසුව සනහන් කරලා තිබුණා, දැන් රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුද්දීන් කියන මන්ත්‍රීවරු දෙන්න විපක්ෂයත් එක්ක ඉඳගෙන අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරත් ඔවුන් දෙදෙනාගේ දේශපාලන පක්ෂවල සෙසු සමාජිකයින් සියලු දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ. ඉතින් ඒ හින්දා ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා 37 මන්ත්‍රීවරයා කියලා තිබුණා. ඒකට හේතුව මේ පක්ෂවල නායකයින් සම්බන්ධයෙන් නැටම් වෙලාවට ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සමාජයෙන් විවේචනයක් තිබෙනවා. ඔවුන් දෙදෙනා සමගි ජන බලවේගයේ සන්ධානයත් එක්ක එකතු වෙලා ඉඳලා මේ විවේචනය විපක්ෂයට එල්ල වුණාට ඔහුගේ කණ්ඩායමම ආණ්ඩුවත් එක්ක ඉන්නේ. ඉතින් මේ විවේචනය ලබා ගන්න විතරක් ඔවුන් දෙදෙනා පක්ෂේ තියාගන්න ඕනද කියන අදහසින් වෙන්නේ නැති 37 මන්ත්‍රීවරයා එහෙම ප්‍රශ්නයක් නගලා තිබුණා. මොකද පහුගිය කාලේ දිගින් දිගටම ඔය 20 සංශෝධනයේ ඡන්ද ලබා දුන්න මොහොතේ ඉඳලා මතුවුණු තත්වයක්. නමුත් අයවැය තුන්වර කියීමේ ඡන්ද විමසීමටත් ඔවුන් සහයෝගය ලබා දුන්නට පස්සේ මේ කතාව ආයි ටිකක් අලුත් වුණා.
අර මේ අයවැය විවාද පැවැත්වෙන අතර වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර හා සම්බන්ධව ඇති වුණු සිදුවීම් පිළිබඳවත් මං චුට්ටක් ඔබෙන් කරුණු විමස දැනගන්නට කැමතියි මනෝජ්. ඔහු යම් අදහසක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා, ඒට ලොකු විරෝධතාවක් ආවා, විශේෂයෙන්ම ජොන්ස්ටන් අමාත්‍යවරයාගෙන්. ඊට පස්සේ මේක ලොකු කලබගෑනියක් තත්වයට පත් වෙලා අවසානයේදී අපි දැක්ක මේක කථානායකවරයා ගාවට පවා යන තත්වයකට පත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් විශාල කතාබහක් ඇති වුණා. මොකද මේ සිදුවීම සහ මේ සිදුවීමෙන් පස්සේ දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණානේ, ඒ සම්බන්ධව ගත්ත පියවර එහෙම තියෙනවද?
ඔව්, දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ වැසීර්ෂයේ විවාදයට ගත්තු දවසේ සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයා පළවෙනි කතාව එමනට ආරම්භක කතාව කරා, අවසාන කතාව කරන්න හිටියේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයා. මනුෂ්‍යනායකකාර මන්ත්‍රීවරයා කතාව ආරම්භ කරනකොට කතානායකවරයා සභාවෙන් අනුමැතිය අරන් තිබුණා නියමිත කාලයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යන්න, කියන්නේ හවස 5න් පස්සේ. කොමනක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා මැදිහත් වෙලා මනුෂ්‍යනායකකාර මන්ත්‍රීවරයාට විනාඩි 18ක කාලයක් ලබා දුන්නා. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොස්නම් ප්‍රනාන්දු ඇමතිවරයා QA මනුෂ්‍යනායකකාර මන්ත්‍රීවරයාගේ කතාව ඉවර කරන්න කියලා ඒ ඉල්ලීමත් එක්ක කතානායකවරයා තමන්ගේ තීරණයක් පක්ෂයට දාලා මේ කතාව නතර කරන්න කියලා දැනුම් දුන්නා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඒ පිළිබඳව ආයේ ප්‍රශ්න කරා. විශේෂයෙන් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් කාරණා මතු කරලා තිබුණා. ඒ අවස්ථාවේ ඒකට ඇඳිලා හිටියා මනුෂ්‍යනායකකාර මන්ත්‍රීවරයා, ලොහන් රත්නත් මන්ත්‍රීවරයා, ජෝස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා. ඉතින් මේ අය මේ පුද්ගලික ජීවිතයත් අදාළ කරගෙන කතා කරමින් පස්සේ තමයි මේ ගැටුම ඇති වෙලා තිබුණේ. එකවරම එක මොහොතක කතානායකවරයා හිටපු පැත්තට මේ කතාවේ කාලය අඩු වුණේ කියලා අහන්න මනුෂ්‍යනායකකාර මන්ත්‍රීවරයා ගිය වෙලාවේ ජෝස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක්, ජෝස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා පහර දෙන්න උත්සාහ කරා කියන එකත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඊට පස්සේ මනුෂ්‍යනායකකාර මන්ත්‍රීවරයා එමීටේ අවස්ථාවෙන් ගිහිල්ලා තිබුණා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා. ඊට පස්සේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂයේ දිගින් දිගටම ප්‍රශ්න කරන්නට යෙදුණා. ඊට පස්සේ මේක ටිකින් ටික දිගට ගිහිල්ලා පාර්ලිමේන්තුවට විපක්ෂ මන්ත්‍රීවරු වෙන එක දවස් දෙකකට අතහැරියා. පස්සේ කතානායකවරයාත් එක්ක තවතුරු සාකච්ඡාවකින් පස්සේ තීරණේ වෙනස් කරා. නියෝජ්‍ය කතානායක රංජිත් සීමලා පිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නියෝජ්‍ය කතානායකවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරලා මෙවැනි සිද්ධිය ආයිමත් ඇති නොවෙන්න වග බලා ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට මොකද උනේ කියලා බලන්න කමිටුවක් පත් කරලා තිබෙනවා. ඉදිරියේදී ඔවුන්ගේ නිර්දේශ ලැබෙන්න නියමිතයි.
පසුගිය සතියේදී ආණ්ඩු පක්ෂය සහ හවුල්කාර පක්ෂ අතර පැවැත්වුණු මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම පැවැත්වුණා. එතනදී සිදුවුණු විශේෂිත තීන්දු තීරණ සාකච්ඡා පිළිබඳවත් දැනගැනීම වටිනවා. මොනවද අපිට දැනගන්න තියෙන විශේෂිත ආරංචි?
ඔව්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අගමැතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කැඳවලා තිබුණා. විශේෂයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කතා කරලා තමයි මේ සාකච්ඡාව අරගෙන තිබුණේ. එතන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝල්, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, ජගත් කුමාර මේ වගේ මන්ත්‍රීවරුන් පිරිසක් ගත් උත්සාහයක් අරගෙන තමයි මේ රැස්වීම අරගෙන තිබුණේ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරු මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. ඒ ඇයට තිබුණු ප්‍රශ්න කතා කරන්න අවස්ථාව ලැබිලා තිබුණා. මන්ත්‍රීවරු තමන්ට තියෙන පෞද්ගලික කාරණා, රාජකාරිමේ කාරණා ඉදිරිපත් කරලා තිබුණා. මේ අතර විශේෂයෙන් අවධානය යොමු කරලා තිබුණේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරයා අවස්ථා දෙකකදී නැගී ඉඳමින් තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තිබුණා. ඇය කියලා තිබුණා ඇයට දිගින් දිගටම අසාධාරණ සිද්ධ වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලම ඔබට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ පොදු ජන පෙරමුණ බිහි වෙන්න කලින් ඒකාබද්ධ විපක්ෂයේ විදිහට කණ්ඩායමක් නියෝජනය කරා. එතන 53ක් හිටියා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය කියන විතර 52 දෙනෙකුට ඇමති තනතුරු ලබා දීලා තියෙනවා. තමන්ට විතරක් එහෙම දීලා නැහැ. මේ ප්‍රශ්නේ හින්දා තමන් ආතතියට පත් වෙලා බෙහෙත් ගන්න ගමන් ඉන්නේ කියලත් ඇයි කියලා තිබුණා. කොහොමනක් මේ සාකච්ඡා විවරණකම් ඉන්නේ නැතුව ඊට කලින් රාත්‍රී භෝජන සංග්‍රහයටත් නොයිද ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පිටත් වෙලා ගිහිල්ලා තිබුණා. මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා උත්තර දීලා තිබුණා. ප්‍රශ්න තියෙන බව තමන් දන්නවා. ගහන අයක් මේ වෙලාවේ වැඩිපුර ගහන්නේ මට, ඒවා ගණන් ගන්න හොඳ නෑ. ජනාධිපතිවරණේ වෙලාවේ අපි දින්නේ ඔක්කොම එකට එකතු වෙලා එකතු කරගෙන ජනාධිපතිවරණේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ස්වාධීන වුණා. එතුමා සභාපති කමිනුත් අයින් වෙලා තමයි වැඩබලන සභාපති කෙනෙකුත් පත් කරේ. මේ ආදී වශයෙන් ගත්ත තීන්දු තීරණ පිළිබඳව බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට කතා කරලා තිබුණා. ඒ අනුව පහුගිය කාලේ පක්ෂ අතර ඇවිලුණු ගින්දල් නිවලා යම් ආකාරයේ මේකාබද්ධතාවයකට පැමිණීමේ අවශ්‍යතාවයක් ඒ කතාව ඇතුළේ තිබුණා කියලා තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ.
දැන් මේ මනෝජ් මේ නිවුණ කිව්වට නිවුණමත්ද කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපි තාමත් දකිනවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටු පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තවදුරටත් පවතින මේ පක්ෂයේ පිළිගැනීම සහ පක්ෂයට තැනක් ලබා දීම හා සම්බන්ධයෙන් වන සාකච්ඡා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන්. මේ තියෙන විරෝධතාවට විශාල සහනයක් ඔය කියන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී ලැබුණද, නැත්නම් තාමත් මේ ප්‍රශ්නේ එහෙමමද, ඒ සම්බන්ධයෙන් මොනවද වර්තාවන තොරතුරු?
ඒ ගැනත් සාකච්ඡා වෙලා තිබුණ අවස්ථා කිහිපයකදී ඔන්න ඊ අපි දැක්කා මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරයා කියනවා සහයෝගයෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළ යම් තීරණයකට ඇවිල්ලා තියෙන කියලා සඳහන් කරනවා. ඔය අතර තමයි පාර්ලිමේන්තු සංකීර්ණයේදී බැහිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා වාම්බිලා තිබුණේ. එතනදී මේ කණ්ඩායම් දෙකම වාක් ප්‍රහාර එල්ල කරගන්න එක බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඇහුවට පස්සේ දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා කියලා තියෙනවා, නෑස අපි නෙමෙයි ඕගොල්ලන්ගේ කණ්ඩායමේ අයනේ ගහන්නේ කියලා. ඉතින් එතන හිටපු තව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. විශේෂයෙන් සාගර කාර්යවසම් පෝට්ටුවේ ලේකම්වරයාත් එක්කත් කියලා තියෙනවා මේ දයාසිරි ඇමතිවරයා මෙහෙම චෝදනා කරනවා, ඇයි මෙහෙම සිද්ධ කරන්නේ කියලා. එතකොට සාගර කාර්යවසම් මන්ත්‍රීවරයා කියලා තියෙනවා මේක මේ අපි නෙමෙයි ඒගොල්ලෝනි මුලින් ගහන්නේ කියලා. කොහොම වුණත් මෙතනට බැදියත් වෙලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා කියලා තියෙන්නේ මෙහෙම විරසක වෙන එක එළියේ රණ්ඩු වෙන එක නවත්තලා සාමූහිකව සහයෝගයෙන් වැඩ කරන්න කියන අදහසක් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කියලා තියෙනවා. ඉතින් මෙතනත් පෙන්නුම් කරන්නේ දැන් ආයමත් මේ රණ්ඩු ආණ්ඩුවට අවශ්‍ය දායක නිසා ඒව තවදුරටත් ක්‍රියාත්මක කරනවා වෙනුවට සහයෝගයෙන් වැඩ කරන්න එකඟතාවක් ඇති කර ගැනීමක් දෝ කියන අදහස දැන් ආයමත් අපිට මතුවෙනවා. විශේෂයෙන් මේකට සාක්ෂි සපයන කාරණා කීපයක් ගෙවුණු සතියේ සිද්ධ වුණා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුමෙන් මීළඟ කාරණා විදිහට මම අවධානය යොමු කරන්නට සූදානම් වනවා. යුගතන වී බලාගාරය සම්බන්ධව පසුගිය කාලේ ලොකු කතාබහක් තිබුණානේ. මේක මේ ඇමරිකානු සමාගමකට බාර දෙන්නට යනවා කියලා. ඊට පස්සේ ඒක රාත්‍රියේම මධ්‍යම රාත්‍රියේම ඇමරිකානු නියෝජිතයෙක් ඇවිල්ලා අත්සන් කළා. කාටත් හොර රහසි මේ වැඩේ සිද්ධ වුණා කියලා ලොකු කතාබහක් ඇති වුණා. දැන් මේක සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා. මා කැමති ඒ සම්බන්ධව ටිකක් පුළුල්ව ඔබෙන් විස්තර දැනගන්න. ජනතා විමුක්ති පෙරමුණේ අභිලාෂය වුණේ මොකක්ද? මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් එතකොට ඉදිරිපත් කළාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? මේකේ මේ සැඟවුණු කාරණා තිබිලා තියෙනවද කවුරුත් දන්නේ නැති මේ ගිවිසුමේ? මොකද ඒ සම්බන්ධව අපිට දැනගන්න තියෙන කාරණා?
ඒ කාරණේ ටිකක් විශේෂයි. දෘක්ෂි යුගදාන බලාගාරය අදාළ ගිවිසුමත් සංකිරීම ගැන විවිධ අදහස් පළ වුණා. මුලින් අත්සංකරේ නෑ කිව්වා, පස්සේ අත්සංකරා කිව්වා, අත්සංකරපු වෙලාවක් කිව්වා, කැබිනට් මණ්ඩලයට දැම්මා කිව්වා, දැම්මේ නෑ කිව්වා, ඊට පස්සේ පක්ෂ උසාවි ගියා. මේ සියල්ල අතරේ ගිවිසුම කවුරුත් දැකලා තිබුණ නෑනේ. ඊට පස්සේ පහුගිය සිකුරාදා අයවැය විවාදයේ පැවැත්වෙන අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිශානායක මන්ත්‍රීවරයා, ජාතික ජන බලවේගයේ නායකවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මැති සභේට ඇවිල්ලා මේ ගිවිසුම ඉදිරිපත් කරනවා. තමන් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සංගවගෙන ඉන්න ගිවිසුම කියලා ඔහු සඳහන් කළා. දැන් විශේෂභාර ඇමතිවරයාගෙනුත් මේක ඉල්ලුවා, ඔහු සභාගත කරනවා කියලා කිව්වා. නමුත් සභාගත කරනවා කියපු දවසේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ කියලා සාකච්ඡා වුණා. ඒ අතරේ තමයි ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගෙනල්ලා සභාගත කරන්නේ. අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව කාරක සභාස්ථා විවාදයේ සිද්ධ වෙන අතරේ තමයි මේ ගැන කිව්වේ. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා යුගන්නානේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කීප වතාවක් ඉල්ලුවත් විදුලි බල ඇමතිවරයා හරි ඒක කරේ නෑ කියලා ඔහු සඳහන් කරන අතරේ මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. මේ ගිවිසුමට දෙපාර්ශ්ව එකඟතාවයක් නැතුව රටට ජනතාවට හෙළි කරන්නේ නැතුව ඉන්න ඕන කියන වගන්තියක්ද මේ ගිවිසුමේ ඇතුළත් කරලා තියෙනවා? රටේ දේපළ සම්බන්ධයෙන් එහෙම කටයුතු කරන්න පුළුවන්ද කියලා තමන් ප්‍රශ්න කරනවා කියලා ඔහු පාර්ලිමේන්තුවේ දැහැව්වා. රටේ දේපළ අයිති වෙලා තියෙන රටේ පුරවැසියන්ට එහෙමත් නැත්නම් මුදල් ඇමතිවරයාට හරි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේක පවරලා නැහැ. ඒ නිසා රටේ දේපළ පැවරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු දැනගන්න අයිතියක් තියෙනවා. තොරතුරු දැනගැනීමේ පණතෙන් මේ ගිවිසුම ලබා දෙන්න කියලා අවස්ථා ගන්න කිව්වා. ඒක හම්බ වුණේ නැහැ. නමුත් රටේ මහජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගන්න තමයි මේ ගිවිසුම සභාගත කරනවා කියලා සඳහන් කරලා ජයපි නායකයා මේක සභාගත කරා. මේ තමන් දන්නේ නැති ගිවිසුමක් ගැන කතා කරා, ඔන්න දැන් මේක සභාගත කරලා තියෙනවා බලා ගන්න පුළුවන් නේ කියන අදහස යොමු කරාට පස්සේ සමහර ඇමතිවරු පවා කියලා තිබුණා ඒක කැබිනට් මණ්ඩලය පිළිබඳව තියෙන විශ්වාසය නිසා එහෙම නොදකින ගිවිසුමකට එකඟ වෙන්න අපිට පුළුවන්කම තියෙනවා, ඒක ප්‍රශ්නයක් නෑ. විශ්වාසය පිළිබඳ විනිවිද භාවය ගැන ප්‍රශ්නයක් නෑ කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් කවුරුත් දැකපු නැති ගිවිසුම අන්තිම මොහොතේ ජවිප නායකය ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සභාගත කරා.
දැන් මේ ඩොලර් අර්බුදය සම්බන්ධව ලොකු කතාබහක් දැන් කාලෙක ඉඳන් යනවනේ ලංකාවේ. එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා එක්තරා අවස්ථාවකදී කිව්වා, මේ ආණ්ඩුව මෙච්චර මේ වද වෙවි ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. දැන් ඇත්තටම ආණ්ඩුව එහෙම කරයිද කියන ප්‍රශ්නයක් දැන් එනවා. මොකද අද ඒ සම්බන්ධව යම් විශේෂිත ක්‍රියාමාර්ගයක් ගන්නට නියමිත නිසා ඒ පැත්තෙන් වාර්තාවන තොරතුරු මම දැනගන්න කැමතියි මේ ළඟට.
ඔව්, දැන් මේ රට මූල දීලා තියෙන ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් හොයන්න ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයට එක්ක ගිවිසුම් ගත වෙන්න ඕන, ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයට යන්න ඕන කියලා සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා. ඔබ කිව්වා වගේ පාර්ලිමේන්තුවට ආපු දවසේම රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකවරයා මේක කිව්වා. අවසානයේ දැන් සති කිහිපයකට කලින් පැවැත්වුණු කැබිනට් රැස්වීමකදී උදේගම්මන්පිල ඇමතිවරයාත් කියලා තියෙනවා අපි IMF එකට යමු කියලා. නමුත් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු මන්ත්‍රීවරු දැඩි විරුද්ධතයක ඉන්නවා IMF එකත් එක්ක ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්. මේ මොකද ඔවුන්ගේ මේ නීති ජිවිසුම් කොන්දේසිත් එක්ක රටට අහිතකර වෙයි කියලා. දැන් කොමුණත් අර්බුදයක ඉන්නේ, සියලු විසඳුම් හොයලා තියෙනවා. නමුත් අවසානයේ ක්‍රියාත්මක කරන්නේ මොකද්ද කියන එක ගැන යන කැබිනට් රැස්වීම පැවැත්වෙනවා. කැබිනට් රැස්වීමට මේ පිළිබඳව අවධානය යොමු කරයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අද තීරණයක් ඒවි සමහර විට කැබිනට් මණ්ඩලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කියන කාරණය තාමත් සංවාදයක් විතරයි. බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා ප්‍රතිඵලය මොකක්ද කියලා බොහෝ විට අද හවසට දැනගන්න පුළුවන්කම තියෙනවා.
මොකද මේ ජනාධිපති ලේකම් PB ජයසුන්දර සම්බන්ධයෙන් මතුවීගෙන එන තත්වය? ඇතර මේකත් සාකච්ඡා කිරීම වටිනවා. මොකද මේ PB ජයසුන්දර සම්බන්ධව ආණ්ඩුව තුලින් මෙයම් විරෝධයක් මතුවීගෙන එනවා කියලයි ආරංචිය ලැබෙන්නේ. හේතුපාදක වෙන කාරණා එක්කම අපි මේ පිළිබඳව ටිකක් ඊළඟට කතා බහ කරමු මනෝජ්.
ඔව්, කාලයක් තිස්සේම PB ජයසුන්දර මහත්මයාට විවිධ කණ්ඩායම් චෝදනා කරා, විරුද්ධත්වය පළ කළා. කොමනක් මේ ආණ්ඩුව පත්වන වෙලාවේ ජනාධිපති ලේකම්වරයා විදිහට පත්වීම ලබා ගත්තේ එතුමා. දැන් අපි දන්නවා පහුගිය දවසක චමල් රාජපක්ෂ ඇමතිවරයාත් ඔහුට යම් ආකාරයකින් දෝෂාරෝපණයක් එල්ල කරපු බව. ඒ අනුව ප්‍රසිද්ධිය කතා කරන්න ගත්ත ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුම දැන් මෙහෙම කියන්නේ ඇයි කියලා. ඒත් එක්කම දැන් පාර්ලිමේන්තු විවාදයේ තියෙන වෙලාවේ බන්දුළු ගුණවර්ධන වෙළඳ ඇමතිවරයා කතා කරලා තිබුණා. ඔහු නම නොකිව්වට ඔහු කියලා තිබුණේ විවිධ බාහිර පාර්ශව නිලධාරීන් ඔවුන්ගේ මේ අතනෝමතික වැඩපිළිවෙළවල් භාවිතා කරගෙන දේශපාලකයන්ට විවිධ අදහස් ඉදිරිපත් කරලා රජයේ වෑයම් කඩාකප්පල් කරමින් ඉන්න බව පේන්න තියෙනවා. ඒක එහෙම වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔහු කියලා තිබුණා රටේ අපනයන විෂය බාර වෙලා තියෙන තමන්ට, නමුත් රටේ අපනයනේ සංවර්ධනය කරන්න වසර ගානක් විවිධ ව්‍යාපෘති දියත් කිරීමේ ක්‍රමවේද ගැන කතා කරත් නිලධාරීන්ට ඒවා දියත් කරන්න ඉඩ දීලා නැහැ. මේ ඩොලර් සම්බන්ධයෙන් ප්‍රශ්නයට උනත් විසඳුම් දෙන්න පුළුවන්, ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් ඇතැම් නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තිබුණා. බොහෝ දිනක් මේ කතා කරේ ජනාධිපති ලේකම්වරයා පිළිබඳව කියලා. කොමුණ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ කතාව කරාට පස්සේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ නිල කාමරේ මේ කතාව අහගෙන ඉඳලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට කතා කරලා ඔහුට කියලා තිබුණා නියම කතාවක් තමයි අද දවසේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කරේ කියලා. ඒ වෙලාවේ ඇමතිවරයා කියලා තිබුණා අගමැතිතුමා රටේ තියෙන හැම ප්‍රශ්නයකටම වග කියන්න ඕන නිලධාරීන් පිටසක් ඉන්නවා, ඒ නිලධාරීන් හැම ආණ්ඩුවටම සම්බන්ධ වෙලා පහුගිය ආණ්ඩුවල වැරදි අඩුපාඩු කියලා හැම ආණ්ඩුවක්ම නොමග යවනවා. නමුත් යාපාලන ආණ්ඩුවටත් උනේ මේක තමයි, අපේ ආණ්ඩුව දැන්වත් අපේ ආණ්ඩුවට දැන් වෙලා තියෙන්නේ මේක තමයි කියලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියලා තියෙනවා. ඉතින් මේකත් එක්ක සමහර වෙලාවට ඉදිරියේදී තීරණයක් ගනීද, තවදුරටත් මේ අර්බුදයේ ඉදිරියට යයිද, එවැනි මට්ටමක තියෙනවා. අපි දැක්ක එක්තරා තැනක කියනවා සමහර විට ජනාධිපති ලේකම්වරයා මේ සම්පූර්ණ ඉවත් වෙයිද දන්නේ නැහැ කියලා අදහස් පළ වෙලා තිබුණා. කොහොම වුණත් ඒ ප්‍රතිරෝධය ආයිමත් මතුවුණු බවක් තමයි ගිවුණු සතියේ පේන්න තිබුණේ.
දහතුන සම්බන්ධව යලිත් කතාබහක් ඇති වෙන වගක් අපිට පෙනී යනවා. ඊයේ දවසේදී දෙමළ භාෂාව කතාබහ කරන ශ්‍රී ලංකාවේ සුළු පක්ෂ එකතු වෙලා පවත්වපු සාකච්ඡාව සහ අදහස් දැක්වීම හේතුවෙන් TNA එක නියෝජනය කරමින් විග්නේශ්වරන් මහතා ඉදිරි සඳහන් කළා ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලීම සම්බන්ධව වන අපේ යෝජනාව අමතක වෙලා නැහැ කියලා. ඊට අමතරව TNA එක මුස්ලිම් කොංග්‍රසය සහ අනිකුත් දෙමළ පක්ෂ මේට සම්බන්ධ වෙලා අදහස් දැක්වීමක් සිදු කළා. මේ ඉදිරි ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම හා සම්බන්ධව ඉදිරිපත් කරන අදහසක්ද, නැත්නම් මේ වගේ අවස්ථාවකදී මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීමේ අභිලාෂය වෙනට ඇති මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු සැකහැර දැනගන්නට මම කැමතියි මනෝජ් ඔබගෙන්.
ඔව් මේ බලය බෙදීම ෆෙඩරල් ගැන පෞගිය දිනවල එතරම් සාකච්ඡාවක් තිබුණේ නැහැ හරියට ඇවිල්ලා තිබුණේ නැහැ දැන් ඊයේ දවසේ 13 වෙනි සංශෝධනයේ අලුත් ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරලා තිබුණා දෙමළ භාෂාව කතා කරන පක්ෂ ඒ කියන්නේ මුස්ලිම් සහ දෙමළ පක්ෂ දෙමළ ප්‍රගතිශීලී ප්‍රමුණ මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජාතික සන්ධානය සමගින් හවුල්කාර පක්ෂ TNA නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මූලිකත්වයෙන් තමයි මේ සාකච්ඡාව පැවැත්වෙලා තිබුණේ එතකොට සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍ය හමුවක් ක්‍රියාත්මක වුණා විග්නේශ්වරන් සීවි විග්නේශ්වරන් මන්ත්‍රීවරයා කියලා තිබුණා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න දේශපාලන විසඳුමක් විදිහට ෆෙඩරල් අත්හැරියා කියලා සමහරු කියනවා ෆෙඩරල් විසඳුම තමයි දැන් අපිට තියෙන ඉලක්කය අවදා හරි එක ලබා ගන්නවා නමුත් දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමන් ඉල්ලීම් කරනවා දැන් තියෙන නීත්‍යානුකූල අයිතිය ඒ බලය තියෙන්නේ 13 වෙනි සංශෝධනයේ පමණයි පළාත් සභා නිකරුණේ මුදල් නාස්ති කරන සුදු අලියෙක් කියලා දකුණේ දේශපාලනඥයින් දකුණේ ඇතැම්මයි කියනවා නමුත් මුල් කාලේ 13 වෙනි උත්සාහ කලේ උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න විතරයි නමුත් සියලු පළාත්වලට මේ 13 අවශ්‍යයි කියලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කියලා තිබුණා ඒ හින්දා දෙමළ මුස්ලිම් ජනතාවට 13 අවශ්‍යයි කියලා විග්නේශන මන්ත්‍රීවරයා අදහසක් දුමින් කිව්වා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා අදහසක් කිව්වේ දැන් 13 වෙනි සංශෝධනය කියන්නේ රටේ නීතිය ව්‍යවස්ථාව තියෙන නීතිය ක්‍රියාත්මක කරලා දෙමළ භාෂාව කතා කරන අයගේ හිත දිනා ගන්න කියලා ආණ්ඩුවේ නිල්ලුවා ලංකාවෙන් පිටට මේක අරන් ගියා කියලා කියන්නේ නැපා දැන් මේක අහලා ඇති වෙලා ඉන්නේ තවදුරටත් යටපත් වෙලා ඉන්න බෑ සමාන අයිතියක් ඕන කියලා මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා කිව්වා හකීම් මන්ත්‍රීවරයා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මේ අදහස් දක්වුවා 13 ක්‍රියාත්මක කරන ආකාරය තමන් බලන් ඉන්නවා මේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා කිව්වට 13 ගැන බලද්දි අක්‍රීය පළාත් සභා ක්‍රියාත්මක කිරීම වැදගත් පළාත් සභා ඡන්දේ තියලත් නැහැ සාමයෙන් බෑ කියන අදහසක් වල තිබුණා බලය බෙදා හැරීමේ ඉලක්ක වලින් තමන් ඇතුළු කණ්ඩායම් ඉවත් වෙලා නැහැ කියලා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සඳහන් කරා මේ මාධ්‍ය හමුවේදී විශේෂයෙන් මේ බලය බෙදීම ගැන නැවතත් සංවාදයක් මතු කරන්න තියෙන බවක් පේන්න තියෙනවා දෙමළ සහ මුස්ලිම් ඒ කියන්නේ දෙමළ භාෂාව කතා කරන රටේ පක්ෂ පවත්වපු මේ සාකච්ඡාවෙන් සහ මාධ්‍ය හමුවෙන් පස්සේ
ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් තත්ත්වෙත් සමීප කරලීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධුණු මාධ්‍යවේදී මනෝජ් උදටියාවලට අපි සූතිවන්ත වෙන ගමන් එහෙමනම් මේ සාකච්ඡාවට අදට මෙතනින් සමාප්තිය සනිටුහන් කරනවා. බොහොම සූති මනෝජ් ආයුබෝවන් අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු.
සූති විරුක්ෂි ලබන සතියේ හමුවෙමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවට මැසෙන එකම සිංහල ගුවන්විදුලිය.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.